සාදු 2019 වසරේ 4 මාසේ 9 භාවනා වැඩසටහන ධර්මයට ඔබගේ සවන් නොව ඔබගේ හදවත යොමු කරන්න. හදවත යොමු කළාම ඔබට අවබෝධය ගොඩනැගෙනවා. සවන් යොමු කළාම දැනුම ගොඩනැගෙනවා. එබැවින් දහමට ඔබගේ සවන් නොව හදවත හදවත කියන එකෙන් අදහස් කරන්නේ මේ කායිකව හදවත නෙමෙයි. අපි කවුරුත් දන්නවා මොකද්ද අපි ඒකෙන් අදහස් කරන්න කියලා නේ? සිත. එහෙම නැත්නම් අපිට ඒක වචනයකින් කියන්න බැරි තරම් අවබෝධයක් තියෙනවා මේ සිංහල අපිට. හදවත යොමු කරන්න සද්ධර්මයට. ආන් ඒ අය තමයි පිනතු ධර්ම අවබෝධය කළේ. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඔය පසේ නදී කොසල් රජතුමා හෙමත් ඔය සවන් යොමු කළේ. එයාට අවබෝධ වුන්නේ නැහැ. නමුත් අහිංසක සුනීත සෝපාක වැනි පුංචි දරුවෝ පවා ඒගොල්ලෝ හදවත යොමු කළා. මොකද වුනේ? ඒත් අවබෝධ කරගත්ත ඒසා ඔබගේ හදවත යොමු කරන්න දහමට හදවතින් බණහන්න සද්ධර්මය අහන්න එවිටයි අවබෝධය පැනනකින්නේ. සවන්වලින් ඇසුවට නොවේ. හදවතින් බණහන්න. ප්‍රමාදයේ තියෙන අවබෝධයේ සවන්වලින් බණහන නිසා. හදවතින් බණ ඇහුවොත් වචන කීපයකින් තමගේ පරිවර්තනය වෙනවා. ඉතින් දහමට හදවත යොමු කරන්න බෑ ලේසියෙන් කෙනෙකුට. ලොකු පිරිසුදුකමක් තියෙන්න ඕන හිතේ දහමට හදවත යොමු කරන්න. නැත්තම් අපිරිසුදු දේවල් හංගනවා වගේ සිතත් මිනිස්සු හංගනෝ. හංගලා කන් දෙක තමයි ඉස්සරහට දාන්නේ. එනිසා සිත පවිත්‍ර කරගෙන පිරිසුදු කරගෙන චේතනා පාරිශුද්ධ සීලය කියන්නේ ඒක. අන්නේ චේතනා පාරිශුද්ධ සීලයෙන් යුක්ත හදවත දහමට කැප කරන්න එවිට ඔබට ධර්මය බොහෝ ඉක්මනින් දැක දැන ගන්න පුළුවන්. දැනුමට එකතු කරන්න ගියොත් මේක ඇත්තෙන්ම එකතු කරන්න බැරි දෙයක්. දැනුම කියන එක හැදෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයෙන්. සද්ධර්මයේ ගොඩ නැගෙන්නේ ඒවායේ නිරෝධයෙන්, ඒවායේ වෙන්වීමෙන්. එවිට අර ඒවායින් වෙන්වීමෙන් පවතින ධර්මය ගොඩ නැගෙන්නේ නැහැ කිසිසේත්ම. දැනුමෙන් පාදානස්කන්ධයෙන් යුක්ත වීම. එනිසා හදවතින් බණහන අයට වචන නෙමෙයි ඇහෙන්නේ, සවන් වලින් බණහන අයටයි වචන ඇහෙන්නේ. විකෘති වචන ඇහෙනවා, ප්‍රකෘති වචන ඇහෙනවා, වෙනස් වෙනස් විදියට දේවල් ඇහෙන්න තේරුම් ගන්න පටන් ගන්නේ. සවන් වලින් අහන අයට තමයි ගැටලු උපදින්නේ. සෑහෙන ගැටලු තියෙනවා. අර බණට ගැලපෙනවද, අහ ධර්මයට ගැලපෙනවද කොහොම බලන්නේ ඒ එතනයි. හදවතින් බණහන්න. එවිට ඔබට ඒ මොහොතේම ප්‍රත්‍යක්ෂතාවයෙන්ම යුක්තව දැනුමෙන් තොරව අවබෝධ කරගන්න පුළුවන්. පින්නතුනි, ලෝක ඉතිහාසයේදී මුල් කාලේ ඊට වසර 1000කට විතර මුල් කාලේ වගේ ගත්තාම මිනිස්සුන්ට අභියෝගයේ තිබුණේ මේ මහ පොළොව කියන්නේ මොකද්ද කියලා දැනගන්න. ලෝකය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. ඉතින් මේ මිනිස්සු මේ රටවල් අඳුනා ගැනීම සහ ලෝක සිටියම සාදා ගැනීම වගේ දේවල් තමයි ලොකුම අභියෝගය. ඔබ දැකලා ඇති ගොඩාක් ඈත කාලයේදී ඇඳපු සිටියම් මෙහෙම ඇදේට ඇදේට හරියටම නෙවැරදි නොවන විදිහට කොහොම හරි නැව් වලින් ගිහිල්ලා සිටියම් ඇඳලා තියෙනවා. ඒ යුගයේ ඉඳලා ලෝකය කොහොම හරි අඳුනගත්තා. ඊළඟට අභියෝගය තමයි වෙනතුනි මේ පිට ග්‍රහලෝක. වෙනත් වෙනත් ග්‍රහලෝක සොයා යෑමේ පුදුමාකාර අභියෝගයකට මුහුණ දුන්නා. අන්න අපේ ජීවිතෙත් ඕකම තමයි වෙන්නේ. ඉස්සෙල්ලම ලෝකේ අඳුන ගන්න අභියෝගය. මොකද්ද ඇස කියන්නේ, කන කියන්නේ, නාසය කියන්නේ, දිව කියන්නේ, ශරීරය කියන්නේ, මන කියන්නේ මොකක්ද කියලා හඳුනගන්න ඕන. ලෝකය හඳුනා ගැනීම වෙන්න ඕන. එහෙමනම් මේට අවුරුදු දහස් ගානකට කලින් අර බාහිර ලෝක බෝලේ තිබුණු අභියෝගය දැන් ආධ්‍යාත්මික ලෝකේ තාම අපිට තියෙනවා. එහෙමනම් අපි ඒක හඳුනාගත්තා. හඳුනාගත්තට පස්සේ අපිට ඊළඟ උමනාව මොකද්ද? අන්න ලෝකෝත්තර උමනාව. මේ ඉන්ද්‍රියන්ගෙන් ගැලවෙන්නේ කොහොමද? ගැලවිලා විශ්වගත වෙන්නේ කොහොමද? කොහොමද මේ පෘථුවි ආකර්ෂණයෙන් මිදිලා යන්නේ කියලා විද්‍යාඥයෝ බලනවා වගේ අපි බලනවා අපේ මේ ඉන්ද්‍රිය ආකර්ෂණයෙන් මිදිලා යන්නේ කොහොමද කියලා. ඉතින් නොයෙකුත් විද්‍යාත්මක උපකරණ තියෙනවා ලෝකය අභිබවා යන්න. ඒවා තේරුම් ගන්න උපකරණ තියෙනවා. අපිට තියෙන උපකරණේ මොකද්ද? මේ ඉන්ද්‍රියන් අභිබවායන්. මොකන්ද තියෙන උපකරණේ? අපිට තියෙන පින්නතුනි ප්‍රඥාව නැමැති ඇසක් තියෙනවා. දැන් දිව කියන එකේ ස්වභාවය තමයි අපි ආහාර පාන ආදී බොහෝ වෙලාවට ඒවයි රස බලන්නේ ඈතින් ඉඳලා අපිට බෑ. අපි පොඩි ප්‍රමාණයක් දිවෙහි ගාලා බලනවා. දැන් හොද්දක රස බලන අවස්ථා අපි දැකලා තියෙනවා. හැන්දින් අරගෙන අල්ලට දාලා අල්ලෙන් රස බලනවා. පොඩ්ඩක් දිව ගාන්න වෙනවා. දිව ගාලා තමයි බලන්නේ මේක ලුණු රහද මේක වැඩිද අඩුද තුනු පහ ගැළපීලා තියෙනවද රසවත්ද රස නැද්ද කියන එක තීරණය වෙනවා. ඒ අපේ ආහාර වෙන රටාව. මනස හදන රටාව. මේ ප්‍රඥාව නැමැති දිවට ඇසට මේ මන නැමැති ඒ දිවට ඇසට පින්නතුනේ ඔය වගේම මේ මනසේ මේ ධර්මයේ ගුණය රසය දැනෙනවා. අන්න ඒකයි අපි හදවත යොමු කරන්න කියලා කිව්වේ දහමට. හොද්දේ රස දිවට දැනෙනවා වගේම ඔබේ මනස වැඩෙන විදිහේ ප්‍රත්‍යක්ෂතාවය ඔබම හඳුනා ගන්නවා. හඳුනා ගැනීමෙන් අකුසලය දුරු කරනවා, කුසලය වඩනවා. ඒ කියන්නේ හොද්ද රසට හදනවා. හොද්ද රසට හදනවා. ඉතින් හොද්දක් හදන්නත් යම්කිසි පුහුණුවක් තියෙන්න ඕන. ඒ පුහුණුවක් නැතුව මහත්යෙකුට පොඩ්ඩක් හොද්දක් හදන්න දීලා බලන්නකෝ කොහොමද කියලා නේද? එයාට ඒක කරගන්න බැරි වෙන. කොච්චර උනන්දුවක් තිබුණත් එයාට කන්නවත් එයාට දෙයක් හදාගන්න බෑ. එයා උයලා කඩෙන් ගිහිල්ලා කාලා යනවා. මොකද හේතුව එයා උයපේකට කන්න බෑ. ඉතින් අපේ මේ හිත හදන හිත නැමැති හොද්දත් හදාගන්න මේ අපිට ඒ රස දැනගන්න ඕනේ. එහෙමනම් අපි මනසට අපේ තියෙන සංවේදනාවන් වලට අව්‍යාජ ලෙස බලන්න. දැන් හොද්ද රස බලනකොට මං හදපු හොද්ද රස රස වෙන්නේ නැති වෙන්න බෑ. මේක කොහොමද රසයි කියලා හිතන්න ඕනමම කියලා එහෙම හිතන රස බලනවද? නෑ. අව්‍යාජ ලෙස බලන්නේ මේකේ ලුණු මදි නම් මට ලුණු මදි කියලා දැනෙන්න ඕන. රස නම් රසයි කියලා දැනෙන්න ඕන. රස නැත්තම් රස නැtei කියලා දැනෙන්න ඕන. එහෙම හිතලා තමයි යා රස බලන්නේ. එහෙමනම් තමන්ගේ මනසත් එහෙමයි. තමන් අව්‍යාජ ලෙස මගේ මනසේ පේන යමක් තිබෙනවද තියෙන ආකාරයෙන් දකිනවා. මේ සතර සතිපට්ඨාන තේරෙන සිංහලෙන් කියන්නේ යමක් පවතිනවද ඇතිදේ ඇතේ කියලා සම්පජානකාරී වෙනවා. එයා ඒ ආකාරයෙන් දැනගන්නවා. හිතේ යම් ස්වභාවයක් තියෙනවද ඒක ඒ ආකාරයෙන් එයාට දැනෙනවමයි. ඒ දැනෙන දේ තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන පංච උපාදානස්කන්ධයට වැටෙන ස්වභාවයක් නම් එයට තියෙන නැඹුරුතාවය බර අයින් කරනවා. පංච උපාදානස්කන්ධයෙන් වළකින ස්වභාවයක් නම් ඒකෙන් නිදහස් වෙනවා. දැන් මේ කාරණා මේ මොහොතේම බලන්න ප්‍රායෝගික කරලා. හදන්නේ නැතුව මනස බලන්න. තමන් ගැන ආකල්පයකින් තොරව තමන්ගේ සමස්ත පුජ්‍යලයා දෙස බලන්න. ඒකට කෝණයක් අවශ්‍ය කරන්නේ බොහොම සංසුන්ව සිටිහාම ප්‍රමාණවත්. සංසුන් කරන්නත් අවශ්‍ය නැහැ. ස්වභාවිකව සිටියාම තමන්ගේ හොද්දේ ස්වභාවය තමන්ට පේනවා. තමන්ගේ සිතෙහි ස්වභාවය තමන්ට පේනවා. නරක් වෙන්න පුළුවන්, හොඳ වෙන්න පුළුවන්, කමක් නැහැ. අපි ඒක තේරුම් ගන්න ඕන. හොද්ද රසට හදා ගන්න. සංසුන් නම් සංසුන්, අසංසුන් නම් අසංසුන්, වේගවත් නම් වේගවත්, තැම්පත් නම් තැම්පත්, සැකය නම් සැකය, බය නම් බය. මේක පේනවා, හොඳට තේරෙනවා. හිතන්න අවශ්‍ය නැහැ ආස්වාස ප්‍රාස්වාස කරන විදිය දැනෙනවා. සිතෙහි ස්වභාවය දකිනෝ, සිතට පැමිණෙන සිතුවිලි, පවතින සිතුවිලි, පහව යන සිතුවිලි දකිනෝ, ඒවා කෙරෙහි හැඩගැසෙන ආකාරය දකිනෝ. හැබැයි ඒ කිසිවක නොබැදී වාසය කරනෝ, උත්සාහ කරන්නේ නෑ. මේ සියල්ල දකිමින් වාසය කරනෝ. නිරුත්සාහයකුත් නෑ, උත්සාහයකුත් නෑ. සියල්ල ස්වභාවිකව තත්ත්වෝ පරිද්දෙන් දකිමින් වාසය කරනවා. ලෝකෝත්තර ඇසින්, විඥාණයෙන් එහෙම නෙමෙයි, ලෝකෝත්තර ඇසකින් මේක දකිනවා. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ ඉන්ද්‍රයන්ට චේතනාවට අනුගත නොවු ඇසකින්. එකඟ කරන්න මනසක් තියෙනවා නම් අපි දන්නේම නැතුව මේක මගේ මන කියලා එතනම අල්ලලා ඉවරයි. ඕන දෙයක් වුණාවි කියලා අතහැර දානවා නම් ඒකත් මගේ මනස, ඕන දෙයක් වුණාවි කියලා තීරණයක ඉන්න ස්වභාවයක් තියෙන්නේ. ඊට වඩා වෙනස් අවබෝධයක් අපිට ඇති වෙන්න ඕන. මෙදහත්ව නුවණින් නොවැළීමෙන් වාසය කිරීම. අරමුණක් නැතිව බලා සිටීම. විශේෂ අරමුණක බැඳිලා වාසය කරන්නේ නැහැ. අරමුණක් නැතිව බලා සිටීම. එකෙන් අදහස් වෙන්නේ එවිට අපිට කිසිවකට නොබැඳීම නිසා සියල්ල අත්දකින්න හැකියාව ලැබෙනවා. සියල්ල අත්දකින්න සියල්ලට නොබැඳී සිටිනවා. නොබැඳී සිටීම කියන එක සිද්ධ වෙන්නේ පුජ්‍යලයා මතින් නොවේ, පුජ්‍යලයාගෙන් තොරවයි. නොබැඳීම සිටීම කියන එක සිදුවන්නේ පුජ්‍යලයා මතින් නොවේ, පුජ්‍යලයාගෙන් තොරවයි. තාම වැදගත් කාරණයක්. බොහොම හෙමින් තමයි මනස සංවර වෙන්නේ, සංසුන් වෙන්නේ. ඒකට අපි ඉඩ දීලා පුරුදු පුහුණු කරන්න ලෑස්ති වෙන්න ඕන. සචිත්ත පරියෝදපනං, හිත මනාව දමනය කිරීම කියන එක, මේක හරි අමාරුයි. ඇත්තු පාලනය කරනවට වඩා, කුරුහරක් පාලනය කරනවට වඩා, රටක් පාලනය කරනවට වඩා අමාරුයි හිතක් පාලනය කිරීම. සිත අල්ලගෙන පාලනය කරන්න අමාරුයි. සිත අතහැරලා පාලනය කරන්න ලේසි. දැන් බලන්න, දරුවෙක් උදාහරණයට ගත්ත කියලා, මගේ දරුවා කියන කෙනා වුණාට පස්සේ යා මං කැමති විදියට ඔක්කොම වෙන්න ඕන කියන තැනින් තමයි පාලනය කරන්නේ. අර දරුවට එයා කැමති වෙලාවට මං සමහර වෙලාවට මොකවත් නැහැ. අර මගේ කියලා අල්ලගත්ත එයාගේ ස්වභාවයට තමයි පාලනය වෙන්න ඕන. ඉතින් සිතත් ඒකමනේ වෙලා තියෙන්නේ. මගේ හිත මං කැමති විදියට තමයි තියෙන්න ඕන. එහෙම පාලනයට ගන්න උත්සාහ කරනවා, නමුත් පාලනයට ගන්න බෑ. එහෙම පාලනයට ගන්න යන්න යන හේ තමන් තවත් තෙරපෙනවා. ඔබ ළඟ තිබෙන වචන ටිකයි මේ ඇස්සෙන වචන ටිකයි දෙකම අත්හැරියොත් අන්න නිරායාසේ නිවන ඔබට අවබෝධ වෙනවා. ඔබ ළඟ තියෙන වචන වලින් ඔබ පාලනය වෙනවා, මේ ඇහෙන වචන වලින් ඔබ පාලනය වෙනවා. එතන තමයි මමත්වය ගොඩනැගෙන්නේ. ඔබ ළඟ තියෙන වචන ටික සියල්ලම අස් වෙන්න ඕන, මේ ඇහෙන වචන සියල්ල අස් වෙන්න ඕන. ඔබ ළඟ තියෙන වචන සියල්ල අස් වෙන්න උපකාරයක් පිණිස තමයි මේ වචන දේශනා කරන්නේ. එහෙම නැත්නම් මේ වචන අල්ලගන්න එහෙම නෙමෙයි. ඔබේ ළඟ තියෙන වචන පිරිසුදු කරන්න, දුරු කරන්න. දැන් බලන්න, වචන නැතිව බලන්න. අවබෝධයට වචන නැත, වචන නැතිව බලන්න. දැන් තණ්හාව ආශාව නැත්තම්, ලෝකෙට බැඳීමේ උමනාව නැත්තම් නැවත නැවත එයාට වචන නැතුව බලන එක සුන්දර කාරණයක්. හැබැයි තණ්හාව තියෙනවා නම් ඒ වචන අත්හරින්න කැමති නෑ. හැම දෙයකම තියෙන වචනයක්. අරියෂ්ටාංගයේදී මතක් කරන්නේ ඒ අටදී අටේම සඳහන් වෙන්නේ අත්හරින්න. දෘෂ්ටි අත්හරින්න. සංකල්ප අත්හරින්න. වචන අත්හරින්න. ක්‍රියාව අත්හරින්න. උත්සාහය අත්හරින්න. ජීවිතය අත්හරින්න. සමාධිය සතිය අත්හරින්න. එවිටයි ඔබ සම්මා කියන ගුණේ පිහිටපු සමාධිය වැඩෙන්නේ. සම්මා සමාධිය. අශේෂ විරාග නිරෝධ විය යුතුයි. ශාසන ධර්මය අවබෝධ වෙන්නේ කියන්නේ ශේෂයක්වත් දෘෂ්ටි අල්ල ගන්න බැහැ. කොහෙවත් එහෙම ඉතිරියක් තියාගන්න තැනක් කියලා දීලා නැහැ බුදුහාමුදුරු. සියල්ල අත්හරින්නයි දේශනා කරලා තියෙන්නේ. අතහැරීමවත් අල්ලගන්න කියලා උගන්වලා නැහැ. අතහැරීමත් අතහරින්න ඕන. අන්න එතෙන්දි තමයි තේරෙන්නේ වචන සියල්ල අතහැරලා. ඇසුණු වචන, ඇසෙන වචන සියල්ල අතහැරලා වාසය කරනවා. පංච උපාදානස්කන්ධයට බර නැතිව ඒ පැත්තට නැමෙන්නේ නැතුව වාසය කරනවා. ඉන්ද්‍රයන්ට බර නැතුව ඒ පැත්තට නැමෙන්නේ නැතුව වාසය කරනවා. ඉන්ද්‍රියන් නොයදවා බැලීම. නිවන බලන්නේ එහෙමයි. ඉන්ද්‍රියන් නොයදවා තමයි නිවන බලන්නේ. මොකද නිවන රූපයක් නොවන නිසා ඇසින් පලක් නැහැ. නිවන ශබ්දයක් නොවන නිසා කනෙන් පලක් නැහැ. නිවන ගන්ධයක් නොවන නිසා නාහෙන් පලක් නැහැ. නිවන රසයක් නොවන නිසා දිවෙන් පලක් නැහැ. නිවන ස්පර්ශ කළ හැකි දෙයක් නොවන නිසා ශරීරයෙන් පලක් නැහැ. නිවන ගොඩනගලා හදන්න බැරි දෙයක් නිසා මනසෙන් පලක් නැහැ. කෙටියෙන් උදාහරණයක් දැක්වොත් ඔබ ගහක් වගේ ඉන්න. මේ මොහොතේ ගහක් වගේ ඉන්න. නිකන් මිනිස්සෙක් වගේ නෙමෙයි ගහක් වගේ ඉන්න. මේක හරියට තේරුම් ගන්නකො හරි වැදගත් දෙයක් වෙනතුන්ට. නිවන ගැන තියෙන ප්‍රශ්න 1000ක් निराකරණය කරගන්න හැකියාව ලැබෙනවා. කොහොමද ගහක් වගේ ඉන්න? හොඳින් තේරුම් ගන්න පින්නතුනි, ගහක තියෙනවා රහතුන් වහන්සේලාගේ ගුණ. ඒ අරිහත් ගුණය ගසක තිබෙනවා. ඔබට ලැබෙන හොඳම භාවනා කර්මස්ථානයක් ඔබ ගසක් වන්න. හදවතින්ම යථාර්ථයෙන්ම ඔබ ගසක් වන්න. ගසකට ඔබ මම කියන ස්වභාවය නෑ. ගසකට ඇති නැති දේ පිළිබඳව ස්වභාවය නෑ. මේ ගසක් වීමේ උත්සාහය නොනවත්වාම නිවැරදි කරගන්න. හැම විටම ඔබ මේ මොහොතේ සිටින විදිය දෙස බලලා ඔබ පරීක්ෂාවකට ලක් කරන්න ඇත්තටම මම පරිපූර්ණ වශයෙන් ගසක් වෙලාද? එහෙම නැත්නම් මේ මා සිටින විදියේ යම් අඩුවක් තියනවද කියලා බලන්න. ආන්න එකයි ධම්මානු ධම්ම ප්‍රතිපත්ති. මගේ ප්‍රතිපත්තිය අර ගසක් වීමේ දහම. ඒ ගසේ දහම, ගසේ උදාහරණයට ගැලපෙනවද? පුනර්භව බීජ නැති ගස. නිස්සරණ අධ්‍යාසයෙන් මහ පොළොව තුල වැඩෙන පවතින ගස. බොහෝ දෙනාගේ කුසගිනි පුරවන ගස. සියලු යුතුකම් සබාධහමට ඉටුකර එය කපාගෙන යන විටත් සතුටින් සිටින ගස. මෙසේ වේවා මෙසේ නොවේවා යැයි සිතමින් නොසිටින ගස. එන දේ ස්වභාවිකව එලෙසෙන් සතුටින් බාරගන්නා ගස. අපේක්ෂා රහිතව අපේක්ෂාවන් වලින් තොරව වාසය කරන ගස. අතීතය ගැන සිතමින් නොතැවෙන ගස. කිසි දෙයක් අභියෝගය කර නොගනිමින් අභියෝග නොවෙමින් ස්වභාවිකව වාසය කරන ගස. ඔබ වන්න. දැන් වචනේ දුප්පත් ඔබ වන්න කියපු ගමන් එතෙට මමෙක් යනවා. ඒ මම හලලා ගන්න කාරුණික වන්න. මනුස්සයෙකුට මිනිහෙකුට ගසක් වෙන්න හරි අමාරු වැඩක්. ඒත් රහත් වෙනවා කියලා කියන්නේ ආර්ය මාර්ගයට පිවිසෙනවා කියලා කියන්නේ ගසක් වෙන එක තමයි. ඔබ නැවත නැවත පරීක්ෂා කර බලන්න, ඔබ දැන් මේ මොහොතේ නිවැරදි ලෙසම ගසක්ද? පරිපූර්ණ ලෙස ඔබ ගසක්ද මේ මොහොතේ? ගසක් වන තුරුම ගසක් වන ප්‍රයත්නය යෙදෙන්න ඕන. ඔබ මේ මොහොතේ කරන දේ ගසක් කරා විද? එමයි විදර්ශනාවේ දෙන්නේ. මා මේ මොහොතේ කරන දේ ගසක් කරා විද?
හොඳයි සාදු.
මේ අපි හැම ආකාරයකින්ම ඉගෙන ගන්න උත්සාහ කරන්නේ නිවෙන විදිය. නිවන් දකින්න උත්සාහ කරන්න. මේ ලෝකේ තියෙන ප්‍රශ්නවලට උත්තර සපයන විදිය. නිවැරදි ලෙස. හොයාගන්න බැරුවනේ ඉන්නේ. ගෙදර ප්‍රශ්නවලට උත්තරේ මොකද්ද? ගහක් වගේ ඉන්න එක. වැඩ පොළේ ප්‍රශ්නවලට උත්තර මොකක්ද? ගහක් වගේ ඉන්න එක. ඥාති පවුල් අතර ප්‍රශ්නවලට මොකද උත්තරේ? ගහක් වගේ ඉන්නවා. ගස් යන්නේ නැහැ නේ අවුරුදු චාලිත්‍ර ඉෂ්ට කරන්නේ. මේ ලෝකේ අර කරපින්නගෙන සංස්කෘතික අරවා මේවා වගකීම් චාලිත්‍ර නොසෑහෙන විදියට කරපින්නගෙන ඒවා ඉතින් දුක් විඳිනවා මිනිස්සු. බෞද්ධයන්ට විතර උත්සව නැහැ ලෝක කාටවත්. නිවාඩුත් බොහෝම තියෙනවනේ නේද? ඉතින් ඔය ඇසල උත්සවේ ගන්න ඕන, වෙසක් උත්සවේ ගන්න ඕන, පළවෙනිද උත්සවේ ගන්න ඕන, අතල් උත්සවෙත් ගන්නවා, ආයි අවුරුදු උත්සවෙත් ගන්න ඕන, ඊට පස්සේ දාන පාන්සුකුල් මගුල් ගෙවල් විවිධ වර්ග උපන්දින ඔය ඔක්කෝම කරන්න ගිහම මනුස්සයට වෙන වැඩක් කරන්න හම් වෙන්නේ නෑනේ. ඉතින් ගහක් වගේ ඉන්න තමයි යන්නේ. මල ගෙවල් හෙන ඕන තරම්මයි යන්නේ. දාන ගෙවල් තියෙන ඕන තරම්, පිරිත් ගෙවල් තියෙන ඕන තරම්මයි යන්නේ. මම ගහක් වගේ ඉන්නවා. බණ තියෙන නොසෑහෙන යනවා නම් මං එහෙම වටින්නේ නැහැ. අර බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ සල්ල උකෝත්ති, තමන්ට පහසු පැවැත්මක් තමන් හදාගන්න. පහසුවෙන් පවතින්න පුළුවන් විදිහ වාසය කරන්න. ඒක තමන් තීරණය කරන්නේ තමන්ගේ පහසුව. තමන්ගේ වාහනේ වේගෙත් තීරණය කරන්නේ තමන්. ඒ වගේ තමයි තමන්ගේ පහසුව තීරණය වෙන්නේ තමන්ගේ සංවේදීතාවයට අනුව. තමන්ට පහසු පිළිවෙතක් හදාගන්න. හිතට ඕන්නේ නැහැ කියලා හිතනවනම් ඒ ගමන ඕන්නේ යන්න. තරහ වෙයි කියලා හිතනවනම් තරහ වුණොත් මට ප්‍රශ්නකුත් නැහැ කියලා හිතනවනම් ඕන්නේ නැහැ. හරි වැඩේනේ. මිනිස්සු බලාගෙන ඉන්නේ මේ අපි දාන ගෙදර ආවේ නැති වුණොත්, මගුල් ගෙදර ආවේ නැති වුණොත් තරහ වෙන්න. එහෙම තරහ වෙන මිනිස්සු යාළු කරලා තියාගෙන වැඩක් නැහැනේ. තරහ වුණ දෙයි. ඒක තරහ වෙනවට කරන දේවල් කරන්නේ අවංකව නෙමෙයි, බයට. ඔයා අපි ආවේ තරහ වෙන නිසා. ඉතින් ගහක් වගේ ඉන්න, හැමතැනම ගහක් වගේ ඉන්න. ලේසි නෑ ගහක් වෙන්න. සෑහෙන්න පාරමිතාව හදාගන්න වෙනවා. ගහක් වෙන්න බෑ මේ ලෝභ ద్వේෂ මෝහ මාන මදමාන ඉරිසියා ගුණාංගත් එක්ක මේ හිතේ ඉන්න බලවේගයකට ගහක් වෙන්න ලේසිද? ලාභ ප්‍රයෝජන සත්කාර ඉදිරියෙන් ගහක් වෙන්න, නින්දා අපහස අපකීර්ති හමුවේ ගහක් වෙන්න. එතකොට ඔබ මුරුංගත්ති තියන්නත් බෑ කාටවත්, වටන්නත් බෑ කාටවත්. ඔබ හොඳ කෙනෙක්ද දන්නේ නැහැ. ගහක් කියනවද මං හොඳ කෙනෙක් කියලා? නෑ. ඔබ නරක කෙනෙක්ද දන්නේ නැහැ. ගහක් කියන්නේ මම නරක කෙනෙක් කියලා. ජීවිතේ හොඳ කෙනෙක් වෙන්න යනවා නේද? ඒක විතර අමාරු දෙයක් නෑ, මේ පීඩා විඳින දෙයක් නෑ වෙන මොකක්වත්. දැන් හොඳ කෙනෙක් වෙන්න ගියපු ගමන් කවුරු හරි කෙනෙක් ඔක දොසක් කියනෝමනේ මොකක් හරි කියපු ගමන් පුදුම රිදුමක්. ඇයි මං හොඳ වෙන්න නෙගී? එතකොට නේ කියන්නේ වඳින්න ගිය දේවල් ඉහේ කඩම් වැටුණා කියලා. හොඳ වෙන්න ඕනත් නැහැ, නරක වෙන්න ඕනත් නැහැ. ආන්නේ උතුමන් කලයුත්ත කරනවා, වියුත්ත වෙනවා, පිදීයුත්ත පුදනවා, නොපිදීයුත්ත නොපුදනවා, ඔහි ඉන්නවා. කීර්ති ප්‍රශංසා බලාපොරොත්තු වීම වැඩ කරන්න හොඳ නැහැ. දැන් මම මේ ප්‍රශංසා බලාපොරොත්තු වීම මේ බණ කියන්නේ. මේ ලෝකේ ඉන්න හැමෝම මේක අගය කරයි, මේක පිළිගනි, මේක හරි මේකේ කියන්නේ. ඒ ඕනම කෙනෙකුට බලන විදිහට තමයි මේක පේන්නේ. මේක සරල බණක් හැටියට පේන කට්ටියට සරලයි කියලා තේරෙනවා. මේක ගැඹුරු බණක් හැටියට දකින කට්ටිය ගැඹුරුයි කියලා දකිනවා. මේක අපබ්‍රංශයි කියලා දකින කට්ටියට ඕ අපබ්‍රංශයි කියලා තේරෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ ලෝකේ හැටි තම බුද්ධියෙන් තමයි ඒක ග්‍රහණය වෙන්නේ. බුදුහාමුදුරුවෝ මුලින්ම බුදු වෙලා යද්දි මම සම්මා සම්බුද්දයි කියලා කියපු ගමන් අර තීර්ථකේ නළලේ රැලි පුප්පල දිව ඇදලා ගියාලු. ඊට පස්සේ නේ පස්සාවක වහනුන් ළඟට ගිහින් කොහොමද තියෙන්නේ නැද්ද ඒ වැඩේ? සිනමා සිතුමකින් එහෙම දකින්න තිබුණා නම් දකින්න තිබුණා ඒක කොහොමද එයා කරේ කියලා. ඒ කියන්නේ එයාගේ හිතට ආවේ එක පාරට මෙයා මේ ලොක්ෙක් වෙන්න යනවා. මෙයා අපිටත් වඩා මේ දන්නවයි කියලා පෙන්වන්න යනවා. ඈ ඕ මෙහෙම දැනගත්තනම් ඔහොම කියන්නේ මේ පුරසාරමක් කිව්වේ කියන අදහස තමයි නල්ලේ රැලි පිප්පීමයි දිව ඇදීමයි දෙකම ඔප්පු වෙන්නේ ඒක. හාස්‍යයට ලක් කරලා ගියේ. හාස්‍යයට ලක් කරා. ඉතින් බුදුවරු බැලුවා මේක තේරෙන්නේ කාටද කියලා. තේරෙන්නේ නැහැ මේ ලෝකේ ඉන්න මේ උගත් පඬිවරුන්ට සෑහෙන නුවණක් තියෙන හැට මේක තේරෙන්නේ නැහැ. මොකද ඒ ඇත්තෝ නුවණින්ම බලනවා මිසක් හදවතින් බලන්නේ නැහැ. මේ ලෝකේ ඉන්නවනේ හැම තැනෙම ගුටි කාලා තෙරපිලා මොලේ නැතුව මේ නිකන් හදවත විතරක් තියෙන කට්ටිය. අනේ ඇයිද ඉක්මනින් ධර්ම අවබෝධ වෙනවා? ඈ දැන් ওই පටාචාරා වෙන්නේ මොලෙන් නෙමෙයි ඉන්නේ, හදවතින් එන්නේ. අඟුලිමාලේ ඉන්නේ මොලෙන් නෙමෙයි, දැනුමෙන් නෙමෙයි ඉන්නේ, හදවතින් එන්නේ. ඈ ඔය මේ උපතිස්ස කෝලිත එන්නේත් මොලෙන් නෙමෙයි. තර්කවාදය මේ කරන්නේ හදවතටයි හරිය හරිදී දැනෙන්නේ කියලා උගල දන්නවා. හදවතින් බැලුවේ, සිතෙන් බැලුවේ, ආධ්‍යාත්මය තුළින් බැලුවේ, ආධ්‍යාත්මයට ධර්මයේ සමීප කරේ, දැනුමට සමීප කරලා නිවන් දකින්න බෑ. එහෙනම් ඉතින් මහාචාර්යවරු ටික ඔක්කොම නිවන් දකිනවා. ගම මගවල් දෙකක්, දැනුම කියන්නේ එකක්, ප්‍රත්‍යක්ෂතාවය කියන්නේ එකක්. දැනුවෙන් පුළුවන් ගණන් ඉලක්කම් හදන්න. පස්තර හදන්න ඒව කරන්න පුළුවන් දැනුමේ. නිර්වචන දෙන්න පුළුවන් දැනුමේ. ධර්මය අවබෝධ කරගන්න බෑ දැනුමින් මුලින්. ඒ අර්ථය වැටහෙන තමයි අපි ඔය කියන්නේ බෙල්ල පැත්තකින් තියලා බණ අහන්න කියලා. ඒක ඔළුව පැත්තකින් තියලා බෙල්ලෙන් ගලවල පැත්තකින් තියලා බණ අහන්න කියලා කියනවා. කායිකව නෙමෙයි මානසිකව ස්වභාවය. ඒකෙන් අදහස් වෙන්නේ අපිට මේ ඔළුව ඕනේ නැහැ. ඕ ජීවිතේ තේරුම් ගන්න කියන ගැඹුර. ඉතින් මේක බොහෝම උගත් අයට තේරෙන එකක් නෙමෙයි. හරි අහිංසක ජීවිතේ බැට කාලා දුක හිතෙච්ච අයට මේ ජීවිතෙන් නිවීමක් ඕනේ, සැනසීමක් ඕනේ කියලා හිතපු අයට තියෙන දහම. ජීවිතේ හැබැයි බැට කාලා නැත්නම් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ වෙනද. ජීවිතේ තිත්ත වෙන්න ඕන. යාළුවන්ගෙන් බැට කාලා යාළුවෝ එපා වෙන්න ඕන. ඥාතීන්ගෙන් බැට කාලා නෑයෝ එපා වෙන්න ඕන. දරුවන්ගෙන් බැට කාලා දරුවෝ එපා වෙන්න ඕන. ධනයෙන් බැට කාලා ධනයත් එපා වෙන්න ඕන. කීර්ති ප්‍රශංසාවන් වලින් බැට කාලා කීර්ති ප්‍රශංසත් එපා වෙන්න ඕන. සිතෙන් බැට කාලා හිතත් එපා වෙන්න ඕන. ඊට පස්සේ ඔය ඔක්කොම එකයි කියලා අන්න දුක්ඛ සත්‍ය ප්‍රායෝගික වෙන තැන. එයාට තමයි තියෙන්නේ නත්ති සුඛය. නැහැ කියන එක තමයි එයා භුක්ති විඳින්නේ නත්ති සුඛය. ආර්ය ශ්‍රාවකයෙකුට තියෙන නත්ති සුඛය. මට දායකයෝ නැති. මට ඕ පිරිවර ධනය නැති කියලා තමයි හිතන්නේ. නැහැ කියන තමයි හිතන්නේ. දැන් මේ ලෝකෙ මිනිස්සු තියනවා කියලා පෙන්වන්න තමයි කැමති. ඒ වුණාට ඔය ඇත්ත දන්නවද තියනවා කියලා පෙන්වුවොත් වෙන වැඩේ මොකද්ද කියලා? තියනවා කියලා පෙන්වුවොත් අර කිසි කෙනෙක් කැමති නැහැ. තමන්ට වඩා එයාට තියෙනවා කියලා පෙන්නුවොත් ඒ මාර දිව ඇදලා යන එක තමයි කරන්නේ. මාලයක් හරි දාගෙන ගිහිල්ලා කාට හරි ඉරිසියාවක් ඇති වෙලා කියලා පෙන්නුනොත් ඉක්මනින්ම කියන්න අනේ මගේ මාලයක් නෙමේ මේක, මේ වෙන කාගේ හරි එකක් කියන්න. එහෙම නැත්තම් මේ රත්තරන් වගේ පෙවුනට මේක රත්තරන් නෙවෙයි, මේක ඉමිටේෂන් එකක්. පහේ කාසියකින් දාලා හදවගත්තේ මම, මේ පාට කරලා ඊයේ ගෙනාවේ රත්තරන් වගේම පේනවනේ. ඔය ඒක මිසක් මං හිතේ රත්තරන් කියලා. ඒලා බොහොම සැහැල්ලුවෙන් හුස්ම ගන්නවා. තේනවනේ? මං ඔය වගේ ඔය දේවල් හරියට දකින්න අත් දකින්න ආශාදනය කරනවා. තේරෙනවද? මට ඉතින් හරි ෂෝක්, හරි හිනා. ඒ වගේ දේවල් කරලා පවුනේ අර මනුස්සයට නිවීමක් ලබා දෙන්න ඕන. ඈ නිවීමක් ලබා දෙන්න ඕන. හරි දවන්න හොඳ නැහැ, ඉරිසියාව ඇති කරන්න හොඳ නැහැ. ඒ විදිහට ඉන්නකොට ගෙදර දොරේ වුණත් තිබෙන්නේ හදන්න නැතුව ඉන්නකොට ගෙදර ප්‍රශ්න නැහැනේ. මහත්තයට ඒක තැන දෙනවා. එහෙම නැත්තම් නෝනට පළවෙනි තැන දෙනවා. ඈ පළමුව ඉවසන්නා, පළමුව ගරු කරන්නා. දෙවැනිය වෙන්න හොඳට ඉගෙන ගන්නවා. පරාද වෙන්න ඉගෙන ගන්නවා ජීවිතේ. පරාද වෙන අයට ප්‍රශ්න තියෙනවද? ප්‍රශ්න නැහැ. දිනන්න යන අයටයි ප්‍රශ්න තියෙන්නේ. තර්කයකට එනවා, වාද කරන්න එනවා. ඔබ හරි. ඒක මිසක් ඔබ හරි. කොහෙද ලෞකික ලෝකේ දැනුමේ ඔබ හරි? ප්‍රත්‍යක්ෂ ලෝකේ ඔබ වැරදි. ලෞකික ලෝකෙ ජය ගන්න උවමනාව නෑ නේ අපිට. ඒ නිසා ලෞකික ලෝක මිනිසුත් එක්ක රණ්ඩු නෑ. ලෞකික ලෝකයේ මිනිස්සු රණ්ඩු කරන ලෞකික සිද්ධාන්තයක් වෙනුවෙන්, ඒ ලෞකික සිද්ධාන්ත වෙනුවෙන් රණ්ඩු කළ වැඩක් නෑ. ධර්මයේ ලොකු වාසය කිරීමක්, ප්‍රගුණ කිරීමක් නැහැ. හරියට දැනගත්තට පස්සේ පිනුතුන් චිත්ත විවේකයෙන් වාසය කරන්න තියෙනවා. එතකොට චිත්ත විවේකයෙන් වාසය කරන තරමට පිනුතුනේ තමන්ගේ අර ලෝකෝත්තර සමාධිය ආන්න ප්‍රගුණ වෙනවා. මේක එක දිගට 7 දවසක් පමණ ඉන්න පුළුවන් මට්ටමට. ඒ කියන්නේ නිරාහාරව 7 දවසක් ඉන්න පුළුවන් මට්ටමට දියුණු කර ගන්නවලු. එතකොට තමයි අර පූර්ණ අරිහත්ත්වයේ නැගිටින්නේ. කියන්නේ උන්වහන්සේලා මේක දැන් තේරුම් අරගෙන ඒක සක්කාය දිට්ඨි ප්‍රහාණය කරලා ආර්ය සමාධියට පත් වෙලා සංයෝජන එතන ටික ඉඳලා ඡය වීගෙන යන ඒ ටික ඡය කරගෙන ඉන්නව 7 දවසක් ඉන්න. ඔය නිරෝධ සමාපත්තිය නැකිටල ප්‍රථම දානය දීලා අර මහාත්ඵල මහානිසංස වෙච්ච කතා ප්‍රවෘත්ති ඔය තේර ගාථාවල එහෙම තියෙනවා. ඒ වගේම ඒ සූත්‍රවල තියෙනවා අර එක ගොවියෙක්, මේ දුප්පත් ගොවියෙක් සරියුත් මහරහතන් වහන්සේට මහන්සේ නිරෝධ සමාපත්තියෙන් පළමුව නැගිට්ට අවස්ථාවේදී දන් හැන්දක් පූජ කළා. තමන්ට ගෙනාපු කුඹුරට ගෙනාපු දාන ටික පූජ කළා. අර වෙලේ කපන කපන කොටස නේද රත්තරන් වුණා කියලා කියනවනේ. රත්තරන් මතු වුණා කියලා කියන පොළොවේ කොමත් තියෙන්නේ, පොළොවේනේ රත්තරන් තියෙන්නේ. මේ මනුස්සයට ඒ රන් නෙදියක් අහු වෙලා කොහොම හරි ඒ භාග්‍යයට. ditta dhamma vedaniya vasen ivalema ee patana deyak sapata hetu wena deyak eyata bhagyekut labena. ඒක පුරුදු වෙනවා. කොහොමද චිත්ත විවේකේ හිමින් හිමින් පුරුදු කරනවා. හැබැයි ඉතින් මේක හරි පුදුමයි කියලා කියන්නේ මේක හරි විදියට අල්ලගත්තොත් එයා හරි භුක්තියක් විඳිනවා. වැරදි තැනින් අල්ලගත්තොත් එහෙම කෙනෙක් පටලැවිලා ඉන්නත් පුළුවන්. ඒ දෙක ඒක වෙන්න පුළුවන්. ඒක ඉතින් අවබෝධයෙන් යුක්ත සාකච්ඡාවකදීම තමයි හොයාගන්න පුළුවන්. දැන් සමහර අය නිරෝධයෙන් ඉන්නවා කියලා කියනවා. මම ඉතින් අහනවා මොකද්ද නිරෝධයෙන් ඉන්නවා කියලා කරන්නේ? මෙන්න මොනවා හරි විකාරයක් කියනවා. ඉතින් මම ඉතින් පැහැදිලි කරන දරුවෝ උප නිරෝධයක්ද? ඉතින් එයා හිතන විදියට ඒක නිරෝධයක්. සමාධියෙන් ඉන්නවා කියලා කියනවා. මොන විකාරයක් කියනවා. සමහර මම රහත් කියලා කියනවා. කොහොමද පුතේ රහත් උනේ? ඒ විකාරයක්. යා හිතනවා ඒක රහත් කියලා. එහෙමයි ඕන තරම් ඉන්නවා. මම අනාගාමී කියලා හිතන අය ඉන්නවා, සකදාගාමී කියන හිතන අය ඉන්නවා, සෝහාන් කියන අය හිතන අය ඉන්නවා. රහතන් මට මං වැඩි ඕව ගැන කලබල වෙන්නේ නැත්තේ මට ඔය වගේ අය දුසින් ගණන් හම් වෙලා තියෙන නිසා. මට ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය අනිත් හාමුදුරුවෝ එහෙම කලබල වෙලා කෑ ගහනෝ එහෙම කියනෝ එහෙම නැහැ. ඉතින් සමහර උත්තමයන්ට තිබුණා ඒක. හොඳ ගුණාංග තිබුණා. සමහර අයට තිබුණා රැවටි. සමහර අය නිවැරදි කරන්න බැරි මට්ටමට මුලාවන් තිබුණා. ඒක තමයි ඒක හැටි. දැන් ඔය සමහර මිනිස්සු ඉන්නේ නිකම් ලෝකෙම ඉන්න ලොකුම පොසතාව කියලා හිතාගෙන ඉන්න අය මාන්නේ. හැබැයි ඉතින් ප්‍රායෝගිකව බලද්දී මිනිස්සු එහෙම කෙනෙක් නෙමෙයි. සමහර මිනිස්සු ඉන්නේ ලෝකෙම ඉන්න ලොකුම උගතාමම වගේ ඉන්න අය ඉන්නේ. දැන් මේක මම මේ කියන ප්‍රශ්නේ තේරෙනවද? නමුත් ප්‍රායෝගික ඇත්ත ඒක නෙමෙයි. ඈ සමහර අය ඉන්න ලොකුම බලවතා මම තමයි මේ රටේ කියලා හිතන් ඉන්න අය ඉන්නේ. නමුත් ඒක එහෙම නෙමෙයි. සමහර අය මේ මේ වයසට ගිහිල්ලා ඒත් යොබ්බන මදෙන් ඉන්නේ නේද? ඒ කියන්නේ කැමති නෑ ආන්ටි කියනවට කැමති නෑ, ආච්චි කියනවට කැමති නෑ. කවද බල මං ආච්චි උනේ කියලා අහනවා නේද? ඒ යොබ්බන මදෙන් ඉන්නෝ තරුණ කාලේ වගේ ඉන්නෝ කියලා හිතනවනේ. ඉතින් මේ වගේ තමයි සද්ධර්මය අල්ලන්නෙත් මේ වගේ පුජ්‍යලයාගේ හැටියට. ඉතින් නෙවැරදිම තේරුම් ගැනීම සඳහා ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕන. ලොකු ප්‍රඥා බලයක් තියෙන්න ඕන. බොහොම සාමකාමීව සිත පවතින්නේ අනසකකින් තොරව පවතින ස්වභාවයේදී. දැන් බලන්න අනසකක් ලබා නොදුන්නාම තියෙන මනසේ තැම්පත්කම. ඔබට දෙනව මොකක් හරි භාවනාවක් කියලා අනසකක් කෙලින්ම සංඥාවක් දෙනවා. සංඥාව ක්‍රියාවක් බවට පත් වෙනවා. ඊට පස්සේ ක්‍රියාවක් කිරීම සඳහා තමා තුළ ප්‍රයත්නයක් දරනු එතන වෙහෙසක් හට ගන්නවා. ඒ නිසා හැම තිස්සෙම අපි පුරුදු වෙන්නේ අතහැරීම. මොනවද අත්හරින්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. බාහිර ලෝකෙ නෙමෙයි. සංඥාගත වෙන දෙයක් තියෙනවා නම්, විඥානගත වෙන දෙයක් තියෙනවා නම් ඒක අපි අත්හරිනවා. ඇයි අත්හරින්නේ? මේ පංච උපාදානය ඇති කිරීමෙන් දුක හට ගන්නා නිසා. මෙහෙම අත්හැර අත්හැර ඉන්න කෙනා සම්පූර්ණයෙන් හාත්පසින් අත්හැරීමේ ගුණය වර්ධනය වුණොත් එයාගේ සක්කාය දිට්ඨියට ආහාර නැති වෙනවා. ආහාර නැතිවීමෙන් මෙතනින් පලා යනවා. අර මනෝ සංචේතන ආහාරයක් දෙන නිසා තමයි සක්කාය දිට්ඨිය පවතින්නේ. ඒ කියන්නේ එක දෘෂ්ටියක් හරි ඇල්ල තියෙනකම් පැත්තකින් සක්කාය දිට්ඨිය ඉන්නවා. එක දෘෂ්ටියක්වත් ඉතුරු නැතුව බින්ද තැන තමයි සක්කාය දිට්ඨිය පවතින්නේ නැත්තේ. කකර එක හරි දෘෂ්ටියක් තියෙන කෙනාටත් සමාධියකුත් තියෙනවා. එක දෘෂ්ටියක් ඇති සමාධිය. ඒකයි අපි කෙනෙක්ගේ සමාධිය පරීක්ෂා කරලා බලන්නේ මේ දෘෂ්ටිගත සමාධියක්ද කියලා. මේක දෘෂ්ටිගත දැක්මක්ද කියලා අපි හොයනවා සාකච්ඡා කරලා. ඒකොට දෘෂ්ටිගත දැක්මක දෘෂ්ටිගත සමාධියක හිටියොත් එහෙම යාට එතන මිදීමක් නැහැ. පුදුම දෙයක්. තමන්ගේ ගැඹුරු සිත වෙලාගත්ත දෙයක් දක්මිටි කෑවට එළියට දාගන්න බෑ. අත්හැරගන්න බෑ. ඒක මහා පුදුම දෙයක්. ඒක කල්යාණ මිත්‍රත්වයේ උදව්ව, තමන්ගේ වෙරවීරිය, ධර්මයේ උදව්ව අවශ්‍ය කරනවා. කෙලෙස් වමනය කරන්න සමහර අය දැනෙනවත් ඇති බඩ දඟලනවා වගේ වනේ. මේ කෙලෙස් ටික මෙතන දඟලනවා. ඉතින් මේක තවදුරටත් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ලය විරේක කරනවා වගේම මන විරේක කරන්න ඕන. දැන් තේරුණානේ කියපු දේ. තියාගන්න එපා කෙලෙස් ගඳ. ඒ වගේම තණ්හාමාන දිට්ටි උපාදාන ශක්ති තියාගන්න එපා. ඒක භවයට හොඳ නෑ. ඒක තමන්ට අපි විපත්ති කරන දෙයක් ඇඟේ තියාගන්න නෑ වගේම අපි හිතේ තියාගන්නත් හොඳ නෑ. දැන් විපත්ති කරන වෛරසයක් ආවොත් එහෙම නේද, අපි ඒක ඉක්මනින් බෙහෙතක් බීලා ඒක අයින් කරගන්නවා. ඒ වගේම සසරට තමන්ට විපත්ති කරන ගතියක් තමන් ළඟ තියාගන්න හොඳ නෑ. යක්ෂ ගතිය තියාගන්නත් එපා, පෙරේත ගති තියාගන්නත් එපා, නිවන් දකින්න ඕන නම් මනුස්ස ගති තියාගන්නත් එපා, දේව ගති තියාගන්නත් එපා, බ්‍රහ්ම ගති තියාගන්නත් එපා, 31 තලයක ගති තියාගන්නම එපා. ගති තුරන් කරන්න. ගති තුරන් කරන්න. මොන ගතියට දෙන්නේ? අගතියට එන්නෙත් නෑ, දුගතියට එන්නෙත් නෑ, සුගතියට යන්නෙත් නෑ. අන්න එයා තමයි ගමන අවසන් කරන්නේ. දැන් ඔතන හරියට තමන්ගේ ආධ්‍යාත්මය පිහිටෙවොත් අවබෝධය පැනනගිනවා. අගතියකට කියන්නේ අන්තයකට යන්නේ, දුගතියට යන්නෙත් නැහැ, සුගතියට යන්නෙත් නැහැ. පුළුවන් දෙතෙන්ට මනස ගන්න, දැක්ම ගන්න, තමන්ගේ මුළු ආත්මය මොකෙට ගන්න පුළුවන්. මමත්වය නම් ඔතෙන්ට එන්න දෙන්නේ නැහැ. පස්සට අදගෙන යනවා. ඔබ කොහෙද යන්නේ, මෙහෙන්නද යන්නේ, මෙහෙවර කියලා දයි යනවා. මමත්වය ඒ බලය ඉක්මවාගෙන තමයි පිනුතු නැදෙන්න වෙන්නේ ධර්මයට. තේරුණානේ? දැන් මෙහාට ගේන්න පුළුවන්ද? හික්මවන්න කැමති නැති මනසක් මෙහාට ගෙන්නන්න බෑනේ. ඒගොල්ලන්ගේ මනස කියනෝ කොහෙද තුඹ යන්නේ භාවනා කරන්න, මෙහි හිටපී කියලා ඇදලා ගන්නවා. සමහර වෙලාවට ඒක gederimma කරනවා. සමහර වෙලාවට තමන්ගේ සිත ඒක කරනවා. මොකද හේතුව? ඔතෙන්ට ගියොත් එහෙම මේ අපේ පැවැත්ම ඕ නැති වෙයි කියලා බය. ඊළඟට ඒක ආධ්‍යාත්මික වශයෙන් බලපානවා. දහමට ගියොත් ඔබට මෙතන පැවැත්මක් නැහැ කියලා අපිට අනක් ලැබිලා ඉක්මනින්ම කලබල වෙනවා. අර දුක්ඛ සත්‍ය හොඳටම ඇති වෙච්ච කෙනාට අර සංඥා එනවා, ආව වැඩක් නැහැ. සක්විති රජකම දෙන්නම් කියන සංඥාව ඇවිල්ලා දුන්නාම සිද්ධාර්ථ කුමාරයාට රජවංකම් කරන විදිය සක්විති රජවරුන්ගේ හැටිය හොඳ දන්නවා. මොකද කිව්වේ? වැඩක් නැහැ කියලා ඉබේම ඒක අයින් වෙනවා. අපිට එහෙම දුන්නනම් කමට හිතන්න පොඩි මේ බොහොම අමාරුවෙන් මේ තනතුරක් එමේ අරගෙන ඉස්සරහට ආපු අපිට මේ හෙට අගමැතිකම දෙනවා, ඔන්න දිවුරුන් දෙන්න අඬ ගහනවා. නිකම් ඇත්තටමද? ඔව්, ඇත්තට දිවුරුන් දෙන්න අඬ ගහනවා. මොකද කියන්නේ? අපේ පුතාට ඉස්කෝලේ හොයාගන්න බැරුව හිටියා, ඒකත් නිදහස් දැන් කරගන්න පුළුවන් කියලා. නැහැ, ඇත්තටම ඉතින්ද මනස වෙනස් වෙන හැටි බලන්න. අදාරේ වැඩේ. ඇත්ත තමයි, මම මේ හිත හිතා හිටියේ මම ඇත්තටම ওই තරතුර සුදුසුෙක් තමයි, මට ඒක හම්බෙච්ච එක හොඳයි වෙලාවට. ඒ වගේ අවස්ථාවකදී තමන්ට හිතෙනව නම් නෑ නෑ, අගමැතිකමට වඩා ලොකුයි මට මේ නිවන් දකින එක. රජ වෙන එකට වඩා මට ලොකුයි නිවන් දකින එක. එහෙම නෙමෙයි අපේ සමහර උදවිය මේ නිවන් දකින එක කල් දාන්නේ ගෙදර රෙදි ටික හොද ගන්න තියනවා කියලා. එයාට අර සිතවිල්ල ගන්න බෑ රෙදි හොදන එකට වඩා වටිනවට නිවන් දකින එක. රෙදි හේදුන් නැති වුණොත් කිලුටුවට ඇදයි යනවා. වැඩට යන එකට වඩා මට වටිනවා නිවන් දකින එක. එහෙම කල්පනා වෙන්න ඕන. කෙනෙකුට ඉතින් හිතන්න අමාරුයි මේ කියන විදියට මේ ස්වාමීන් වහන්සේ ඇත්තටම එහෙම ආධ්‍යාත්මික අතහැරීමක් කරාද නැද්ද කියලා. එහෙම පිටින් බලන්න අමාරුයි. එතකොට ධර්මයේ දැකපු කෙනෙක්ගේ වුණත් බලන්න අමාරුයි ඇත්තටම මෙයා මෙහෙම අතහැරීමක් කළාද කියලා. එහෙම අතහැරීමක් නොකර ධර්මයේ දකින්න බෑ. ඒ මත හැරීමක් කරන්නතු ධර්මය දකින්න බෑ. මේ ආධ්‍යාත්මික අතහැරීමක් බාහිර අතහැරීමක් නෙමෙයි. බාහිර අතහරින්නේ පුජ්‍යලයක් හැටියටනේ. ගොඩාක් වෙලාවට බාහිර අතහැරින්නේ පුජ්‍යලයක් හැටියට. පුජ්‍යලයක් හැටියට අතහැරියට ආධ්‍යාත්මය අතහැරලා නැහැ. දැන් කාම කෙනෙක් පහුගිය දවසක ඇවිල්ලා ගොඩක් වයසකම් මං කිව්වා දැන් අම්මා තාම ඉඩ කඩන් එහෙ මේ අල්ලන් ඉන්නවනේ. නෑ නෑ හාමුදුර මම මොකවත් අල්ලගෙන නෑ කිව්වා. කිව්වා මේ මං ඔක්කොම දරුවන්ට ලියලා දීලා එහෙ මේ තියෙන්නේ. එහෙම ඔප්පෝලින් ලියන දුන්නට නිකන් හිතෙන් අල්ලගෙන නේද ඉන්නේ. අන්න එතකොට හිනාවක් දානවා. හිතෙන් අල්ලගෙන ඉන්නේ ටික හදවත ඇලිලා තියෙන්නේ ඒවයි. ඒ මාන්නේ තියෙන්නේ. මං කිව්වා ඕක සමහරලාට ඔප්පුවෙන් නොදී හිතෙන් අතහැරියන ඒක තමයි වටින්නේ කියලා. ඔක දරුවන්ට උනත් තේරෙනවා අම්මා දුන්නත් ඕක හිතෙන් අල්ලන් ඉන්නේ කියලා. නිසා හිතෙන් අතහරින්න. මොකද මේ මට අහුවෙන්නේ හිතේ තියාගත්ත දෙන්නේ ඔප්පුව මට පේන්නේ නැහනේ. දැන් මං කිව්වේ කොහොමද යාට ඉරගඩන් දෙපල අල්ලන් ඉන්නව කියලා. මට කිව්වේ මං කිව්වේ දේශනා කරේ හිතේ අල්ලගෙන ඉන්නේ කියලා. මන් දන්නේ මනුස්සයා මේට තේව තියෙනවද නැද්ද කියලා. හිතේ අහුවෙනව මෙන්න මෙහෙම ගුලියක් තියෙනවා. අස්සේ බලනකොට අල්ලන් ඉන්නේ පොල් ඉඩමයි රබර් ඉඩමයි තේලයක් තයි අල්ලන් ඉන්නේ. ඒ ලේසි නෑ ඒක ගුලියක් හැදිලා තද උපාදාන ශක්තියක් වෙනවා. දැන් මේක එක එක පින්නතුන්ගේ එක එක ස්වරූපයට තියෙන්නේ. දැන් මේ 10 දෙනෙක් ගත්තොත් 10 ආකාරයක් මනසේ ඇලීම් ස්වරූප. එක ස්වරූපයක් නෙමෙයි තියෙන්නේ. ඉතින් මේක ආකාරයක් කියද්දී කෙනෙකුට මේක ගැලපෙන්න පුළුවන්. හොඳට තමන් තේරුම් ගන්න තමන්ගේ සමහරලාට එක්කෙනෙකුට තියෙන ධනමාන්නය. තව එක්කෙනෙකුට තියෙන බලමාන්නය. තව එක්කෙනෙකුට තියෙන කුලමාන්නය. තේරුණානේ? ඔය එක එක මාන්න. දැන් සමහර අයට තියෙන තමන්ගේ රූප මදය. යොබ්බන මදය. ඔය වගේ දේවල් වල ඇලෙන්නේ. ඒව විපස්සනාවෙන් තමන්ව දුරු කරගන්න හැකියාව තියෙන්න ඕන. රූප මදයක් කෙන කෙනෙක් මොකද කල්පනා කරන්න ඕන? මේ ශරීර වයසට ගිහිල්ලා මේව ජරා ජීර්ණේ වෙලා යන මේ කුණු ගොඩක් උඹ මොකටද මේ මාන්නයක් ඇති කරගන්න ඕද කියලා හදවතින් මේක වෙනස් කරගන්න ඕන. එහෙම කරන්න හොඳ නැහැ කියලා. ඒ රූප මාන නැති කරගෙන කැතට ඉන්න ඕනේ නැහැ කනේ. ඒ හදවතේ තියෙන අවිද්‍යාත්මක බැඳීම හදවතින්ම නිවැරදි කරගන්න ඕනේ. දැන් ඔන්න සමහර කට්ටිය ඔය ප්‍රේමය ආදරය අරව මෙම ලව් එහෙම කරනෝනේ මුළු සීන ලෝකයක්ම අවලා සදාකාලික ඔබ මගේ කියලා හිතට කියලා දෙන්න හැකියාවක් තියෙන. එහෙම දෙයක් බොළ ලෝකේ නැහැ කියලා. එහෙම එකක් නැහැ ලෝකේ. නමුත් මද බුද්ධියක් තියෙන කෙනෙකුට ඕක කිව්වයි කියලා අහන්නේ නැහැ. ඒක එහෙමයි කියලා හිතනවා. ඔන්න පස්සේ වැරදුනහම තමයි තේරෙන්නේ මේ සිත් සතන් වෙනස් වෙන ඒවා. බැඳීම් වෙනස් වෙන ඒවා. හැඟීම් වෙනස් වෙන ඒවා. දැන් කොච්චර හැඟීම් මාරු වෙලා තියෙනවද මේ එනකම්? වෙනස් වුණා. ජීවිතේ වෙනස් වුණා. රූපේ වෙනස් වුණා. මේ සංස්කාරකයන්ගේ ගලා යෑමක් තියෙන්නේ. මේක අපේ ආධ්‍යාත්මය තේරුම් ගන්න යථා තත්වය ප්‍රඥාවෙන් දකින්නතුරු මේ දේ කරන්න වෙනවා. පාරමී සම්පූර්ණ වෙච්ච අයට ජීවිතේ සසර මේ ධර්මයේ දකින්න පුළුවන්කම තියෙන. ඉතින් පාරමී නැහැයි කියලා කවුරුත් හිතන්න ඕනේ නැහැ. නැති අයට පුරා ගන්නත් පුළුවන්. ඒ වගේම මිනිස්සෙක් වෙලා හොඳට ඇසකරනාස දිව ශරීර වැඩ කරන්න ඉපදුනා කියලා කියන්නේ එයා නිවන් දකින්න සුදුසු පාරමිතාව ඇතුව ඉපදිලා. විශේෂයෙන් මේ බෞද්ධ සමාජයක උපදින්නේ දුර්ලභවම ඇවිල්ලා නිවන් දකින්න සුදුසු පාරමිතාව ඇතුවම තමයි. 90%ක්ම 10ක් මාරු වෙලා වැරදිලා එන්න පුළුවන්. 90%ක්ම නිවන් දකින්න සුසුකම් ඇතුව තමයි බෞද්ධයෙක් වෙන්නේ. නිවන් දකින්නවා කියන්නේ ඇහෙන් දකින්නවා නෙමේ, තමා තුළ මෙතන නිවනක් තියෙනවා කියලා දැකීම. තමා තුළ මෙතන නිවනක් තියෙනවා කියලා දැකීම. ඔබ දකින්නවද මෙතන නිවනක් තියෙනවා කියලා? ලෝකෝත්තර ප්‍රඥාව කියලා කියන පින්නතුනි මේ ලෝකේ තියෙන ඔක්කොම ප්‍රශ්නවලට තියෙන එකම විසඳුම. ඒ නිසා බුදුහාමුදුරුවෝ ඒ ලෝකෝත්තර ප්‍රඥාව නිර්වාණය ධර්මය උපමා කළා උදක ප්‍රසාද මාණික්ය වගේ කියලා. කියන්නේ ජලය පිරිසුදු කරන මණිකක් වගේ. දැන් මඩ කියන්නේ ප්‍රශ්නේනේ. එතකොට මේ මණික දැම්මම මඩ ඔක්කොම මිදෙනවා. එතකොට මේ ලෝකේ ප්‍රශ්න කියලා කියන ඒවා ඔක්කොම ටික මිදෙන්නේ එහෙ නැත්තම් සංසුන් කරන්න තියෙන දෙයක් තමයි ධර්මය, ලෝකෝත්තර ඥානය. ඇයි මේ ලෝකෝත්තර 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 කියලා භාවිතා කරන්නේ? දැන් ඔය ඇත්ත දෙන්න බලන්න උත්තරය. කියන්න බලන්න. ඇයි ලෝකෝත්තර ලෝකෝත්තර කියලා කියන්නේ? ඔබතුමේ කියන්නේ ලෝකයෙන් නෙතර. තව ටිකක් විග්‍රහ කරන්න ඕක. ඒක දැන් කවුරු කතා කරන වචන දෙක තුනන්නේ ඔය ලෝකයෙන් නෙතර ලෝක. ඔව්. ඉන්ද්‍රයන් වලින් පිට. තව පොඩ්ඩක් විග්‍රහ කරන්න ඕක. තව වචන වලින් ඊට වඩා පැහැදිලි. අත්හැරීම ලෝකෝත්තර. ලෝකෝත්තර ඥානය ඔබට තියෙනවද? හැමෝටම ඇති වෙන්න ඕන මේ භාවනා මාර්ගයට ධර්මයට එන අයට මේ ලෝකෝත්තර ඥානය කියන එක, ලෝකෝත්තර සිත කියන එක පවතින ඕන. එහෙම නැත්නම් මේ ගමන සමාධි නිරෝධ වශයෙන් වැඩෙන්නේ නැහැ. ලෝකෝත්තර ඥානය කියන්නේ කොහොමද? අර ලෞකික වශයෙන් බලපු සිස්ටම් එක. ඔව්, බාහ ක්‍රමවේදයේ සම්පූර්ණයෙන්ම භාවිතා කරන්නේ නැහැ. තේරුණානේ? ඉස්සර මම මමෙක් වෙලා ලෝකේ දිහා බලද්දි මහා පුදුම පීඩාවක්. ලෝකේ මායාවල් කරන්න පුදුම විදියට පෙළඹෙනවා. ඒ ලෝකෙට පෙන්වන්න එපා. ඇඳුමින් පැළඳුමින් මායාව පටන් ගත්තාම කතාවෙන් බහින් ඔක්කුගෙම්ම මායාව. සමහරවිට බඩිකින්ෙන් ඉන්න බඩිකිනිද කැම ටිකක් ගන්න කිව්වොත් එහෙම කවුරු හරි ඕ ලෑ ලොකු කමඩ කියන්න හරි වෙන්න පුළුවන් නෑ. දැන් මට බඩිකිනි නෑ, මං කාලේ ඉන්නේ. හොඳට බඩිකිනි වේ. කවුරු හරි ආග බලා ගත්තම දඩි බිරිස් ගාලා ඔක්කොම කාලේ ඉවරයි. ඉතින් අර මමත්තේ සිටිද්දී පුදුම මායාවක් කරනවා කියලා මට තේරුණා. මං රඟ රඟපාන රංග මණ්ඩල කියන්නේ ඒකයි. මේ ලෝකේ පුදුම මායා ධර්මයක ඉන්නේ මිනිස්සු. දන් දෙන්නේ මායාවට. හදවතින් නෙමෙයි. ගොඩාක් දෙනේ පූතද්දයන අය. තේරෙනානේ? මායාව සම්පූර්ණ වෙන්නයි ඕන. දැන් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා චාලිත්‍රය ඉෂ්ට කරන්නයි ඕන. දැන් ඔන්න හාමුදුරුවන්ගෙන් හරි අටපිරිකර බොහොම අඩුවට අරගෙන ගිහිල්ලා එහෙම නැත්නම් කාඩ්බෝඩ් කෑල්ලක් හරි නවල දේලා ඔක උඩින් හට්ටියක් තියලා පූජ කරාම ඕ ලෝකෙට පේන මායාව චාලිත්‍රය. මෙන්න මේ හදවතින් වැඩ කරන කතා කරන පවතින මිනිස්සු ලෝකෙ බිහි වුණොත් මේ ලෝකෙ බොහොම ලස්සන තැනක් නේ. හරිම ලස්සන තැනක්. එතකොට අර කපටි බුද්ධි මිනිස්සුගේ ඔළුවෙන් අයින් වෙනවා. හදවතින් කටයුතු කරනවා. හදවතින් දන් දෙනවා, හදවතින් දන් පිළිගන්නවා, හදවතින් ජීවත් වෙනවා, හදවතින්ම ඇත්ත කතා කරනවා. ඇත්ත කතා කරනවා කියලා මේ පේන පේන දේවල් ඔක්කොම ගිය කියා යන ගතියක් නෑ. අබලින්න වගේ මේ ලෝකේ හවට්ටන ගතිය, මුලා කරන ගතිය නැහැ. කියට කියන්නේ විවෘත මනසින් වාසය කරනවා, විවෘත මනසකින් වාසය කරනවා. ඒ වගේම ලෝකේ ලෝකෝත්තර මනසින් ඉන්න කෙනා ලෝකේ කුණු දකින්නේ නැහැනේ. බුදුහාමුදුරන්ට වෙච්ච වැඩේ තමයි බුදුහාමුදුරු කිසි කෙනෙකුගේ කුණු දැක්කේ නැහැ. පටාචාරාවගේ කුණු දැක්කේ නැහැ, අම්බපාලියගේ කුණු දැක්කේ නැහැ. සුනීත සෝපාග වැනි පුංචි දරුවන්ගේ හැර තියෙන කුණු පැත්ත දැක්කේ නැහැ. මෙයාගේ ප්‍රඥා මහිමය කොතනද තියෙන්නේ කියලා තමයි බැලුවේ. දැන් සමහරලාට ගතින් අසරණයි කියලා හිතන මිනිස්සු ඉන්නෝ පාරේ. ඉතින් යන ගමන් මට හිතන මිනිස්සුන්ට උදව් කරන්න ඕන කියලා. මට ඒ පස්සේ බැලුවා මං චුට්ටක් එයාගේ මනස ටච් කරන්න බලනවා. මනස ටච් කරන්න ගියාම මේ යකු අසරණ නැහැනේ. ඔව් මේගොල්ලෝ හරි චණ්ඩි. මනසින් අසරණ නැහැ. මනසින් අසරණ කෙනාට පිහිට වෙන්න ඕන. මේ ලෞකික ලෝකේ අසරණ වෙනවා කියලා කියන්නේ ලෝකෝත්තර ලෝකේ රජවීමට සුදුසුකම. ලෞකික ලෝකේ පරාද වෙනවා කියලා කියන්නේ ලෝකෝත්තර ලෝකේ රජවීමට සුදුසුකම. ලෞකික ලෝකේ ජය ගන්නවා කියලා කියන්නේ ලෝකෝත්තර ලෝකේ පරාදය. ලෞකිකයන් අතර පරාදවන්නා ලෝකෝත්තර ලෝකේ රජවන්නේ. රජවන්නේය. දැන් ගෙවල් වල ගිහිල්ලා ඔක්කොම රණ්ඩු සරුවල් ඉවරයි. ඒ පරාද වෙන්න පුළුවන්. කවුරු හරි තමන් පරාද කරන්න කියලා උත්සාහ කරනවා කියලා තේරුනොත් එන්න තමන් ඉස්සෙල්ල ඔහුට ජය දෙන්න ඕන. නැත්තම් ඔහු දිගින් දිගටම පරාද කරන්න උත්සාහ කරනවා. දවසක් මාත් එක්ක මිනිස්සෙක් තර්කයකට ආවා බස් එකකදී. ඒ වෙලාවට මට තේරුණා මේ මිනිස්සෙට හීනමාන්නයක් ඇති වෙලා මේ මිනිස්සෙ මාව පරාද කරන්න තමයි මේ හදන්නේ කියලා. මං කිව්වා දැන් මට වචන කීපයකින් මහත්තයා කතා කරපු මට තේරුණා. කිව්වා මහත්තයා මට වඩා උගත් කෙනෙක් කියලා මට තේරුණා කිව්වා. මනුස්සයා හරි සන්තෝෂෙන් ඉස්සද්ද නැතුව හිටියා. නැත්නම් අර මනුස්සයා කණක් ඇහිලා හම්බෙන්නේ. ඊට පස්සේ තැනකදී මට මනුස්සයා ආයි මුණ ගැහුණා. මගේ දිහා බලනෝ ආය ආග බලා ගන්නවා. ආය දිහා බලනවා, ආය ආග මිනිහට එන්න ශක්තිය නැහැ. ඇයි ඉතින් බින්දලා ඉවරයිනේ මිනිස්සයා. අවශ්‍ය දේ මිනිස්සට දීලා ඉවරයි. දැන් තර්ක කරන්න, වාද කරන්න, හරි කතා කරන්න හරි ශක්තිය නැහැ. අපිට අභියෝගයේ තියෙන විශ්වයේ දහමක් එක්ක මිසක් මේ පූදු මෝඩ මිනිස්සුත් එක්ක නෙමෙයි. අපිට තියෙන සාකච්ඡා බුදුවරුත් එක්ක රහතුන් එක්ක පමණයි. මේ පොඩි මිනිස්සුත් එක්ක ඇති එකක් නෑ අපිට. මේ සියල්ලම එකට කැටි කරලා ගත්ත තැන තමයි පිනොතුනේ ධර්මය කියන එක පවතින්නේ. ඒක බුද්ධිගෝචර දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි කියන්නේ සමහර වෙලාවට මේ යකා කියන ඒවා මට තේරෙන්නේ නැහැ කියලා කියනවා. දැන් අපේ මම හරිස්පත්ති අරියවංශ අලංකාර හාමුදුරු ළඟ වැඩ ඉද්දිත් මං ඉතින් පහල බන්න කියනකොට උන්වහන්සේ උඩ තට්ටුවේ ඉඳගෙන අහගෙන ඉන්නවා. මට ඇවිල්ලා කියනවා මිනිස්සුන්ට කොහොම තේරෙනවද දන්නේ නැහැ. මටවත් තේරෙන්නේ නැහැ ආනන්ද කියන ඒවා. මං ගෝවා ඒක එහෙම තමයි සාන්නාද ඒක ටිකක් තේරුම් ගන්න අමාරු දෙයක් කියලා. කොහොම කියන්නේ පොකෝ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඕක කිව්වා. කියන්නේ මට තේරෙන්නේ නැති කොට මිනිස්සුන්ට තේරෙයිද ඕක. පුජ්‍යල ස්වරූප වශයෙන් නොපිහිටා ඉන්න තරමට අපිට විශ්වයෙනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙනවා. පුජ්‍යලයන්ගෙනුත් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙනවා. මේ පුජ්‍යලයේ හැටියට ඇවිල්ලා කියන්න හොඳ නැහැ. මෙතෙන්ට ජනාධිපති හරි අගමැති හරි ආවත් එයා අගමැති ජනාධිපති කියලා පෙන්වන්න නැතුව මෙතන හිටියොත් හැමෝටම හරි දේශකයාට හරි එයාට නියම මගේ ඇත්ත ගන්න පුළුවන්. නියම දේශනේ ගන්න පුළුවන්. හැබැයි යා තනතුරු හරි මොකක් හරි බලවත්කම හරි කිව්වට පස්සේ අපි ඒ බලවත්කමට ටච් කරලා කතා කරන්නේ. ඒක හරි නෑ. දැන් මේ රටේ ඉන්න මේ දැවැන්ත ව්‍යාපාරිකයෙක් මට හැමදාම රාත්‍රී 10ට 11ට ඒ දවස්වල කෝල් එකක් ගන්නවා. අරගෙන මේ මිනිස්සුන්ට මම බයිනවත් එක සමහර දවස්වලට මේ මිනිස්සු දවල් කාලේ ගන්නවා කෝල් එක මේ රෑ කොටට ගන්න කියලා. කොහොම හරි ඉතින් පෑය දෙකක් විතර ඔය සාකච්ඡා කරනවා මේක මේක විතරයි හාමුදුරනේ කිය කිය අහනවා ප්‍රශ්න. අහගෙන අහගෙන ඉඳි ඔහොම සති මාස ගානක් දිගටම කතා කරා. ඔය පෑයමාර දෙක කතා කරනවා දවස් දෙක තුනකට සැරයක් හරි. ඉතින් මට දවසක් එන්න කිව්වා. මම ඉතින් ගියා දේශනෙකට කියලා. බලනකොට මේ කවුරුවත් නෙමෙයි මේ ගොඩ කන්ද ලේල්වල මිනිස්සයා මහත්තයා. මේ වෙන්ඩෝ ලංකා සමාගමේ අධිපතිතුමා මේ මනුස්සයා තමයි මේ කතා කරන්නේ. ඉතින් මේ දැනගත්තට පස්සේ මේ 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 ඩොක්ටර් ගොඩගන්ද ලේල්වල කියලා මේ ඊට පස්සේ වෙන ස්වරූපේ මං කෝ ඔබතුමා තරදුරටත් ඔය නොකිය හිටියන වැරේ ඉවරයි. අර මගේ බැනුම් අහහා මේක අහනවා කියලා. දැන් මට බනින්න විදියක් නැහැ කිව්වා. දැන් ඩොක්ටර් කෙනෙක් දැන් ව්‍යාපාරික ප්‍රසිද්ධ මනුස්සයෙක් දැන් එයාට කතා කරන්න වෙන්නේ ගරු නම්බුදාම තියලා. මං කෝ මගේ නියම තත්ත්වෙන් අර විදියටම මම ටික අහගෙන ගන්න තිබ්බ ටෙලිෆෝන් එකේ නම නොකිය. ඒක තමයි හොඳම ක්‍රමය. එතකොට පුජ්‍යල ආරෝපණයක් කෙසේ වෙතත් අපි දැනගන්න ඕන බණ අහන්න එන අය. පුජ්‍යලාරෝපණයක් නැතුව ස්වාමින් වහන්සේ කෙරෙහි පුජ්‍යලාරෝපණයක් නැතුව තමා කෙරෙහි මනාන. එතකොට තමයි ඇත්ත මතුවෙන්නේ. අපි පුජ්‍යලයේ වුණොත් ඇත්ත මතුවෙන්නේ නැහැ නේද? පුජ්‍යලයන්ට කරන රෙස්පෙක්ට් එකක් කරගෙන අපි වාසය කරනවා. දැන් මම පුජ්‍යලයක් කියලා පැවිද්දෙක් කියලා ගන්න ගියාම ඒක එතකොට පැවිද්දෙක් කියන නිසා කියලා අහනවා. එහෙම නෙමෙයි. පැවිද්දෙක්ද වෙන ආගමිකයෙක්ද නැද්ද කින්ද මන්ද මුකුත් නැහැ. කාරණේ ඉලක්ක වෙන්නේ එච්චරයි. එතකොට මටත් මෙතන ඉන්න පිරිස වෙම් වෙම් කළා. මෙයා මේ මහාචාර්යවරයා, මෙතුමා වෛද්‍යවරයෙක්, මෙතුමා ඉංජිනේරුවරයෙක්, මෙතුමා සභාපති, මෙතුමා ලේකම්, මෙතුමා උදව් කරපු කෙනෙක් කියලා ඔහොම නම් කරලා කතා කරන්න ගියොත් ඒ ධර්මයේ යන්නේ නෑනේ. මොකද ධර්මයේ සභාපතිලා නෑනේ, ධර්මයේ ලේකම්ලා නෑ, ධර්මයේ ජනාධිපතිවරු ඇමතිවරු නෑනේ. ධර්මයේ ධර්මය. ඔබත් කෙනෙක් නොවිය යුතුයි. මේ කෙනෙක් නොවිය යුතුයි කියන ස්වභාවය ඇවිල්ලා 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 දුරු කරගෙන ආවට පස්සේ අවසානයේ දෙන්නෙක් ඉතුරු වෙනවා. ඒක ඒ තමයි ස්ත්‍රී පුරුෂයා කියන කෙනාට බෙදෙනවා. ඔය අවසාන කෙනා. එතකොට මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක් කියලා හිතලා බනහන තැනට එනවා. එතෙන්ට එන්න ගොඩක් ඉතින් අර දේවල් ටික ෂය වෙන්න ඕන. මං හිතන්නේ මෙතෙන්ට එන අයට ඒම දේවල් ගොඩක් ෂය වෙලා තියෙනවා. අවසානයේ આવොත් එහෙම අර මම පුජ්‍යලේක් අහවල් කියන මට්ටමේ එනවා. ඒකත් නැති වෙන්න ඕන. මොකද අපි ඒකනේ බණට කියන්නේ ස්ත්‍රියක් පුරුෂයෙක් නිවන් දකින්නේ. හැමදාම කියනවා ගැහණියේ පිරිමේ නිවන් දකින්නේ කවදාවත්. ඒක තේරුම් ගන්න බැරි වෙච්ච එක මං උගත්තුන්ට ඕ නිකන් විසක් දැම්මා වගේ. කමට ඕක තේරුම් ගන්න බෑ. ස්ත්‍රියක් පුරුෂයෙක් නෙවන් දකින්නේ. ඒක තේරෙනවද හොඳටම? හොඳටම ආධ්‍යාත්මික ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවද? ස්ත්‍රියක් පුරුෂයෙක් නෙවන් දකින්නේ. නිවන් දැක්කනම් ඔහු ස්ත්‍රියක් පුරුෂයෙක් නොවේ. එනිසා ස්ත්‍රිය පුරුෂයෙක් වෙන්නෙත් නෑ, වෙන අන් කෙනෙක් වෙන්නෙත් නෑ, නිවන් දැකපු කෙනෙක්. ඒ සියල්ලගෙම නිදහස් වූ කෙනෙක්. මේ උතුම් ඥාණයට ලෝකයේ තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳන්න බැරිද? පුළුවන්. මේ උතුම් ඥාණයට තමයි ලෝකයේ ඔක්කොම ප්‍රශ්න විසඳන්න පුළුවන්. අර දිට්ටිගත වීමම නේද මේ ලෝකේ ප්‍රශ්න? ආගමික දිෂ්ටි, ජාතික වාර්ගික දිෂ්ටි, මහා පුදුම දිට්ටි ගොඩක ඉන්නේ. හොඳයි, හැම දිනාටම තෙරුවන් සරණයි. අද ගිලම්පස දායකත්වයේ දැක්වූ දිල්කේ සොනාලි දියණියට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, දිගාසිරි සම්පත් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වංශ පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඊළඟට භාවනා වැඩසටහනට සහභාගී වූ හැම දෙනාටමත් අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්මදේශනා දායකත්වය හැටියට දක්වමින් අද දවසේදී ඔස්ට්‍රේලියාවේ ඉඳලා පැමුණ අපේ චින්තා පෙරේරා මැතිණිය, ඒ වගේම ධම්මිකා පෙරේරා මැතිණිය, ඒ වගේම වාසනායේ ආත්මය ඇතුළු ඒ හැම දෙනාටමත් අද ධර්මදේශනා දායකත්වය හැටියට දක්වමින් ඇත්තන්ට පින් දෙනෝ ඇත්තන්ගේ මව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඒ වගේම සසරට එකතු වුණු අයට සසරින් සැපතක් නිවනක් වේවා. සහභාගී වුණු හැම දෙනාටමත් ආයුර ආරෝග්‍ය සැප වර්ධනය වේවා කියලා සෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම තෙරුවන් සරණ වේවා. අභිවාදන සීලිස නිච්ච